Next, Honorable Charles Nirmalanandan, you have 12 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவல்கள் அமைச்சினால் முன்வைக்கப்பட்ட சுபசரிய சட்டமூலத்திற்கான இன்றைய விவாதத்தில் பேச கிடைத்ததற்கு நான் நன்றி தெரிவித்துக் கொள்கிறேன். இந்த நோயாளர்களுக்கு ஆம்புலன்ஸ் வசதி, நோயாளர்கள் தாங்கள் வைத்தியசாலைக்கு செல்வதற்கு பல சிரமங்களை எதிர்நோக்கி இருக்கிறார்கள். அவர்களுக்கு ஆம்புலன்ஸ் மூலம் அவர்களை வைத்தியசாலைக்கு கொண்டு செல்வதற்கு இன்றைக்கு இந்த சட்டம் மூலம் பிரதம அமைச்சனுடைய அமைச்சால் முன்வைக்கப்பட்டிருக்கிறது. உண்மையில் இது வரவேற்கத்தக்க விடயம். இந்த ஆம்புலன்ஸ் வண்டிகளின் மூலம் நோயாளர்கள் மிக விரைவாக வைத்தியசாலைக்கு செல்வதற்குரிய வாய்ப்புகள் இந்த சட்டத்தின் மூலம் நடைபெறுவதற்கு வாய்ப்புகள் இருக்கிறது. கௌரவ பிரதி அமைச்சர் அவர்களே, இந்த திட்டம் உண்மையில் நல்ல விடயம். ஆனால் பல சட்டங்கள் அமலில் இருக்கின்ற போது அது சாதாரண மக்களுக்கு பயன்படுத்த முடியாத வகையில் பல சட்டங்கள் இருக்கிறது. ஆகவே நான் தங்களிடம் கேட்டுக்கொள்வது என்னவென்றால், இந்த சாதாரண மக்களும் இந்த நோயாளர் வண்டியை பயன்படுத்தக்கூடிய வகையில் அந்த மக்களுடைய சேவையை, மக்களுக்கு அந்த நோயாளர்களதை பெற்றுக்கொள்ளக்கூடிய வழியை இலகுபடுத்த வேண்டும். அவர்கள் இலகுபடுத்தினால் மட்டும்தான் உண்மையில் இது உண்மையான சாதாரண மக்களுக்கு இது சென்றடையும். அவர்கள் அந்த இதனுடைய உச்ச பயன்பாட்டை, உச்ச பெருமதியை அந்த நோயாளர்கள் அனுபவிக்க முடியுமென்றால் இந்த இதனுடைய எப்படி இதை கையாள்வது, குறிப்பாக ஒரு ஒரு வைத்தியசாலையிலிருந்து 50 கிலோமீட்டருக்கு அப்பால் இருக்கின்ற ஒரு கிராமத்தில் ஏதாவது திடீரென்று ஒரு நோய்வாய்ப்பட்டால், குறிப்பாக பாம்பு கடித்தால் எப்படி அந்த நோயாளர் யாரை அணுகி அந்த ஆம்புலன்ஸ் வண்டியை பெற்றுக்கொள்ள முடியும் என்பது மக்கள் மத்தியில் தெளிவுபடுத்த வேண்டும். அந்த மக்களுக்கு இலகுவாக அதை பெற்றுக்கொள்ளக்கூடிய வகையில் அதை உண்டு பண்ண வேண்டும். ஏனென்று சொன்னால், வடமாகாணத்தில் தாங்கள் கொண்டு வர்றது நல்ல விடயம். ஆனால் உண்மையில் இந்த மக்களுக்கு பயனுள்ளதாக அமைய வேண்டுமென்று நான் தங்களிடம் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் இந்த சேவையில் அமர்த்தப்படுகின்ற பணியாளர்கள் எப்படி உள்வாங்கப்படுவார்கள் என்பதையும் கௌரவ பிரதி அமைச்சர் அவர்கள் தெளிவுபடுத்தினால் நன்றாயிருக்கும். ஏனென்று சொன்னால், இதில் அமர்த்தப்படுகின்ற பணியாளர்கள் ஏற்கனவே பணியில் அமர்த்தப்பட்டவர்களை இதுக்கு இந்த சேவைக்கு நியமிப்பதா அல்லது புதிதாக பணியாளர்களை உள்வாங்குவதா, சாரதிகள் உட்பட?
මම පැහැදිලි කරන්නම් ගරු මන්තුමා, ඒ දැනුවත් කිරීම කරන්න ඔබතුමාලා අපිට සහාය වෙන්න. මොකද අපි දැන් කාලයක් මුලින් අපි බස්නාහිර පළාතේ, දකුණු පළාතේ මේක පටන් ගත්තාම දැනුවත් වෙන්නේ යම්කිසි කාලයක් ගියා. නමුත් දැන් වෙනකොට බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් දන්නවා. නමුත් අපි තාම ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් එහෙම මොකක්වත් කරලා නැහැ. මොකද රටේම මේක ව්‍යාප්ත වෙලා නැති නිසා. දැන් එන මාසේ ඉවර වෙන කලින් අපි යාපනයට එනවා. අපි එන මාසේ ඉවර වෙන කලින් යාපනයේ කිරිනොච්චි, මැනා, මුලතිව්, වවුනියා කියන දිස්ත්‍රික්ක පහේම මේ සේවාව ආරම්භ කරනවා. එතකොට අපි බඳවාගෙන තියෙනවා දැනට 120ක කණ්ඩායමක්. පූර්ව ප්‍රතිකාර ටෙක්නීෂන්ලා 60කුත්, පයිලට්ලා වාහන රියදුරු 60කුත් බඳවගෙන තියෙනවා. එතකොට දැන් ඔබතුමා කිව්වා සාමාන්‍ය
රැමතුමා දැන් රයිවස්ලා හැට දෙනෙක් ඇතුල් කරා කියලා කිව්වානේ.
ඔව්.
ඒක ඒ ප්‍රදේශයේ ඉන්න රයිවස්ලා ඇතුල් කරාද නැත්නම් පිටේ ඉඳලා දානවද කියලා තමයි මම
දැන් මේ සියලුම ඉන්ටර්විව් තිබ්බේ යාපනයේ. අපි වෙන කොළඹ ඉන්ටර්විව් කරලා එහෙ ගෙනිච්චේ නැහැ. යාපනයේ කට්ටිය තමයි යාපනයේ මේ දිස්ත්‍රික්ක පහෙන් ඉන්ටර්විව් වලට ආවේ. ඒ ආපු කට්ටියගෙන් තමයි අපි මේ 60 දෙනෙක් තෝරගෙන තියෙන්නේ. තවත් සමහරුන්ට බඳවා ගැනීම සිද්ධ වෙයි ඉස්සරහට. නමුත් වෙන තැන් වලින් නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ. මොකද ඒ පැත්තේ භාෂාව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පැත්තේ ප්‍රදේශය ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් මේ සියලුම කාරණා එක තමයි මේ ප්‍රදේශයෙන් කට්ටිය බඳවා ගත්තේ. අනිත් එක ඔබතුමා කිව්වා දැන් නායක දෂ්ට කරා නම් 70 කිලෝමීටර 50ක් තියෙනවා නම් කොච්චර වෙලා යයිද කියලා. අපි මේ වාහන එහෙමත් නැත්නම් ඇම්බියුලන්ස් ස්ථාපිත කරන්නේ විනාඩි 12 මාරක විතර කාලෙකින් අපිට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් වෙන විදියට. හරි? එතකොට අපි බලනවා ඩිස්ටන්සස් කොහොමද? පොපියුලේෂන් එක කොහොමද? ඒ අනුව අපි කම්පියුටර් සිමියුලේට් කරලා අපි හිතනවා මෙන්න මෙතන තමයි අපි මේ ඇම්බියුලන්ස් එක පාක් කළ යුත්තේ කියලා. ඔබතුමා දන්නවා දැනට අපි ඇම්බියුලන්ස් සියලුම ඇම්බියුලන්ස් පාක් කරන්නේ පොලිස් ස්ථානවල. එතකොට මේ පොලිස් ස්ථානවල තමයි උතුරු ප්‍රදේශයේත් මේ ඇම්බියුලන්ස් පාක් වෙන්නේ. විනාඩි 12 මාරක් ඇතුළත ඕනෑම පුද්ගලයෙක්ට නැගෙන මේ උතුරු පළාතේ ඕනෑම පුද්ගලයෙක් විනාඩි 12 මාරක විතර ඇවරේජ් එකකින් අපි ළඟා වෙන තමයි උත්සාහ කරන්නේ.
හරි, thank you. நன்றி கௌரவ பிரதி அமைச்சர் அவர்களே. இதேபோல் நோயாளர்கள் வைத்தியசாலைக்கு செல்வதற்குரிய இலவசமாக இந்த திட்டத்தை தற்பொழுது ஆரம்பிக்க இருக்கிறீர்கள். இதேபோன்று வைத்தியசாலைகளில் நடைபெறுகின்ற மிகப்பெரிய மக்கள் எதிர்நோக்கின்ற மிகப்பெரிய பிரச்சனை ஒருவர் இறந்துவிட்டால் அந்த உடலை அவர் தங்களுடைய வீட்டுக்கு செல்வதென்பது நான் நினைக்கின்றேன் எல்லா வைத்தியசாலைகளும் மிகப்பெரிய ஒரு பிரச்சனையாக இருக்கின்றது. ஏனென்று சொன்னால் அந்த உடலை எல்லா வாகனத்திலும் கொண்டு செல்ல மாட்டார்கள். குறுகிய தூரமாக இருந்தாலும் குறைந்தது 10,000 ரூபா 8,000 ரூபா அந்த குறிப்பிட்ட வாகனக்காரர்கள் கேட்பது எல்லா மாவட்டங்களிலும் வளமையாக இருக்கிறது. ஒரு மிகவும் கஷ்டப்பட்ட ஒரு நபர் வைத்தியசாலையில் இறந்த பின்பு அவர் அந்த தங்களுடைய உறவினருடைய உடலை தங்களுடைய வீட்டுக்கு எடுத்து செல்வதற்கு மிகப்பெரிய சிரமத்தை எதிர்நோக்கிறார்கள். ஆகவே கௌரவ பிரதி அமைச்சர் அவர்களே, எதிர்காலத்தில் நான் தங்களிடம் இந்த யோசனையாக முன்வைக்கின்றேன். எதிர்காலத்தில் இந்த வைத்தியசாலைகளில் இறந்த உடல்களை அவர்கள் தங்களுடைய மக்கள் தங்களுடைய வீடுகளுக்கு செல்வதற்கு ஒரு நிகழ்ச்சி திட்டத்தை ஆரம்பிக்க வேண்டும். உண்மையில் இதற்கு முதல் பேசிய பிரதி அமைச்சரும் இதுவிடம் தொடர்பாக குறிப்பிட்டிருந்தார். எதிர்காலத்தில் உடனடியாக செய்ய வேண்டும் என்று இல்லை, ஆனால் உண்மையில் மக்களுக்கு தேவையான விடயம் தற்பொழுது இந்திய அரசாங்கத்தினுடைய உதவியுடன் இதை செய்வது போல ஏதோ ஒரு நாட்டினுடைய உதவியுடனோ அல்லது இலங்கை அரசாங்கத்தினுடைய பங்களிப்புடனோ இந்த சேவையை நிச்சயமாக செய்ய வேண்டும். அப்படி செய்தால் பல மக்களுக்கு அதில் பலவிதமான நன்மைகளை அடையும். என்னென்று சொன்னால் அவர்கள் இறந்தவர்களுடைய உடலை கொண்டு செல்வதற்கு மிகவும் கஷ்டப்படுகிறார்கள். சாதாரணமாக கஷ்டப்படுகின்ற மக்கள் தங்களுடைய உறவின உடலை கொண்டு செல்ல மிகவும் ஒரு துன்பகரமான ஒரு சூழ்நிலையில் அவள் எதிர்நோக்க வேண்டியிருக்கிறது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயத்தையும் கவனத்தில் கொண்டு அடுத்ததாக தங்களுடைய அமைச்சால் 20,000 பட்டதாரிகளுக்கு வேலைவாய்ப்பு வழங்குவதாக நேர்முக தேர்வு நடைபெற்றது. அந்த நேர்முக தேர்வு புள்ளி அடிப்படையில் நடைபெற்றது. புள்ளிகள் இடப்பட்டது. புள்ளி அடிப்படையில் வழங்கப்பட்டு முதற்கட்டமாக 5,000 பட்டதாரிகளுக்கு நியமனம் வழங்குவதாகவும் மிகுதி 15,000 பேருக்கு 6 மாதங்கள் கழித்து நியமனங்கள் வழங்குவதாகவும் தங்களுடைய அமைச்சு தீர்மானித்ததாக நான் அறிந்திருக்கின்றேன். ஆனால் உண்மையில் அந்த இவ்வளவு காலமும் ஆண்டு அடிப்படையில் தான் பட்டதாரிகளுக்குரிய நியமனங்கள் வழங்கப்பட்டிருக்கிறது. கௌரவ பிரதி அமைச்சர் உங்களுக்கு இந்த விடயம் நன்றாக தெரியும். ஆண்டு அடிப்படையில் இந்த நியமனங்கள் வழங்கப்பட்ட போது தற்பொழுது புள்ளி அடிப்படையில் இந்த நியமனம் வழங்கப்படுவதன் காரணம் என்ன? ஏனென்று சொன்னால் புள்ளி அடிப்படையில் வழங்கப்படுவது, புள்ளி அடிப்படையில் வழங்கப்படுவதனால் அவர்கள் இவ்வளவு காலமும் கற்ற கல்வி, பல்கலைக்கழகத்தில் பெற்ற பட்டம், அவர்களுக்கு அது ஒரு
Honorable member, you have two more minutes.
அவர்களுக்கு பெற்ற பட்டம், அவர்களுடைய பட்டத்தினுடைய பெருமதியை தாங்கள் எங்களுடைய பல்கலைக்கழகத்தினுடைய பட்டத்தையே தாங்கள் ஒரு குறைத்து மதிப்பிட்டு பலவிதமான விடயங்களுக்கு புள்ளிகள் இடப்பட்டிருக்கிறது. இந்த புள்ளிகள் இடப்பட்டதினால் மாணவர்களிடையே சந்தேகம் இருக்கிறது. இது அரசியல் ரீதியாக நியமனங்கள் வழங்குவதற்காகத்தான் புள்ளிகள் இடப்பட்டு இந்த நியமனம் வழங்கப்பட இருக்கிறது என்று நான் தங்களுடைய அமைச்சுக்கு சென்றிருந்தேன். செயலாளன் கதைத்த போது அவர் கூறியிருந்தார் இந்த நியமனத்தில் அரசியல் இல்லை என்று. உண்மையில் நான் அதை ஏற்றுக்கொள்ள மறுக்கின்றேன். ஏனென்று சொன்னால் தங்களுடைய அமைச்சர்களில் பலர் பலவிதமான சட்டத்துக்கு முரண்பான விடயங்களை செய்பவர்கள் தங்களுடைய அமைச்சரவையில் இருக்கின்ற போது எப்படி இது ஒரு சுயாதீனமாக தெரிவு செய்யப்பட்டிருக்கும் என்பது மக்கள் பட்டதாரிகள் மத்தியில் மிகப்பெரிய சந்தேகமாக இருக்கிறது. எனக்கும் அந்த சந்தேகம் இருக்கிறது. ஏனென்று சொன்னால் இந்தோனேசியாவில் இருக்கின்ற கொட்டப்பாக்கை இலங்கைக்கு கொண்டு வந்து இலங்கை கொட்டப்பாக்கு என்று சொல்லி இந்தியாவுக்கு அனுப்புகின்ற அமைச்சர்கள் உங்களுடைய அரசாங்கத்தில் இருக்கிறார்கள். அப்படி இருக்கின்ற போது எப்படி இந்த அரசியல் இல்லாமல் இந்த நியமனம் தங்களால் வழங்க முடியும் என்பது மாணவர்களுக்கு இருக்கின்ற சந்தேகம். இன்று மன்னார் மாவட்டத்தில் மாவட்ட செயலகம் முன்பு பட்டதாரிகள் ஆர்ப்பாட்டம் செய்கிறார்கள். அதே போன்று வடக்கிலும் செய்வார்கள் என்று நான்
எதிர்பார்க்கின்றேன்.
கௌரவ அமைச்சர் அவர்களே, இந்த நியமனத்தில் அரசியல் இல்லாமல் இருப்பதற்காக நீங்கள் ஆண்டின் அடிப்படை 2012 மார்ச் 31 ஏற்கனவே வழங்கப்பட்டிருக்கிறது. நீங்கள் 5,000 பேரை உள்வாங்குவதாயிருந்தால் 13-14 பட்டம் பெற்றவர்களை நீங்கள் நேரடியாக உள்வாங்குகின்ற போது அதில் அரசியல் இருக்க முடியாது. ஆனால் புள்ளிகள் இட்டு நீங்கள் மாணவர்களை உள்வாங்குகின்ற போது அதில் அரசியல் ரீதியாக நீங்கள் இதற்குள் தெரிவு செய்வீர்கள் என்று மாநகர மத்தியில். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த விடயத்தில் மிகவும் கருத்திலடுங்கள். இந்த விடயம் தொடர்பாக நீங்கள் இதில் அரசியலில் ஈடுபட்டால் மிகப்பெரிய ஒரு பாதிப்பை தற்போது அரசாங்கம் சந்திக்கும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
மீலகட்ட கரு துஷார இந்திரன் அமரசேன மந்தோம் அப்துமான மினித்து ஹயாக்தேனும்
பவிஸ்ருதி மூலாசனை மந்திரித்துமணி. இதாமத்ம வெதகத் காலோஜித ரட்டட்ட வெதகத்தின மாத்ருகாவாக் சூசரிய பதனம ஸ்தாபித்த கிரிமே விவாது அப்ப இதாமத்ம ஹதவத்தின் சத்பாவே தமாய் மே சந்தா வச்சனையாக்கரை கதாக்காரன் சூதானம் வேணும் ஹப அப்ப தக்கா பகுகி அவஸ்தாவே பத்ம உதேஷாந்த மந்திரி வரையா துளு விஷால பெரிசாக் புதுமாக்கார குஹகமக்கிங் புதுமாக்கார முகத்தோ கியான் பரி குஹகமக்கின் தமாய் மே ஆய் மே கதாக்கரி மே மே விசேஷம் கியானு மே இஷ்டவென்ன அப்பே அடட்டு விஷால பிரஜா சேவையா அவை மெச்சரமே விஷால சேவையாக சித்த வெத்தி மேக வளக்வண்ட வினாசேம பிரார்த்தனா கரண புதுமாக்கார குஹகம் பிரிச்ச மர லதோனியாக் மர அந்தோனாவாக் அபி தக்கா மேகர தமாய் கரு மந்துமா கியானே தெய்யோ தினோ பூத்தையோ வளர்க்கணும் கிடைக்கணும் ஓகே தமாய் தான் அப்படி இந்தியாவே ஏ வகை விஷால சகனையாக அப்படி லபெத்தி தான் பூத்தையொட்டிக்காக மேகட கலபல வேலா மேக்கே விவித விவித மதிமதாந்தர ஹதாகன மேகட லோக்கு அவலாதக் மேக பிடிபந்தோ பொம துவேஷ சாகத்த பவக் தமாய் பெண்ணும் கரன் தான் மேதாவசல அப்படி தகுனா ரூபாயினி ஆனால் மகாராஜா கான்சா கேலா டெலிநாட்டியா ஏ மகாராஜா கான்சா முழு கதாவ புராம கேவன் கார் மந்தமே அர சுரங்க சா அசுரங்க கதாவ தங் மே லோகே விநாசகரன் பிரார்த்தனாக்கரன் அசுரையோ ஹம தனம வினாசே வினாசே துக கந்துல வேதனாவ மரணே லே மே சியல்ல பிரார்த்தனாக்கரன் அசுரேன்னு தமாய் கார் மந்தமனே மே சுரையின்ட்டே மகாராஜா கான்சா கேன நாட்டியத்துல கெட்டண்ட சித்தலாசியன் இது அப்படி அது அஹுவா மே ரட்டை வினாசே பிரார்த்தனாக்கரன் මේ රටේ සුවහසක් දුක් විඳින ජනතාවගේ සුභසිද්ධියට වින කරන ඒ මරල් අතෝනේ දින අසුරයින්ගේ ඒ භූතයින්ගේ ඒ සද්ද අපි ඇහුවා. දැන් දෙවියෝ දෙනකොට මේක භූතය වළක්වනවා. හැමතිස්සම හොඳ දෙයට හිත යනකොට භූතය ඇවිල්ලා ඒක වළක්වනවා. ඉතින් එහෙම භූතය ටිකක් තමයි මේ ඉතාමත්ම හොඳ සත්කාරයට මේ විදිහට අවලාද නගන්න කියන එකත් මම විශේෂයෙන් කියනවා. රෝතු සේවේනවා මේක පිටිපස්සේ අර කියනවා. එම නැති අපිට මේක ඉතිහාසයේ පටන් ගන්නවා නම් බුදුහාමුදුරුවෝ අපේ රටට බුද්ධාගම ගෙනාපෑ ගැනත් අපි කතා කරන්න ඕනේ. දැන් අපේ රටේ සංස්කෘතිය, ඒ මහා සංස්කෘතිය, ඒ අපේ ජන ජීවිතය, ඉතිහාසය, අපේ වැළඳගෙන තියෙන ආගම මේවා සේරම අපිට ඉන්දියාවෙන් ආවේ. එතකොට විජය රජුරුවන්ගෙන් පටන් ගත්තාම මේ සේරම මේ ආර්ය වර්ගය මේ ඉන්දියාවෙන් ආවේ. ඉතින් මේ මහා සංස්කෘතිය ඒ ඉන්දියාවෙන් අපිට ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධාගම අපිට මෙහාට ගේනකොට දන්ත ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් මෙහාට වැඩම කරනකොට ඉතින් මෙවුවත් මම හිතන්නේ රෝතු සේවේ හරි මේ ඉන්දියන් කුමන්ත්‍රණවල ප්‍රතිඵල හැටියට තමයි අපිට දකින්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ දෙයියෝ දෙනවා භූතයෝ වළක්වනවා. ඉතින් ඒක තමයි මට මේ පිළිබඳව විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. කිසිම දෙයක් සුභවාදීව දකින්න නැති මේ භූතයෝ මේ විදිහට කතා කරන එක වැරදි. ඉතින් මේකට තමයි ගමේ ගොඩේ කියමනක් තියෙනවා. අර මොකද්ද කහගන්න නියපොත්තක් නැති උනාට කවන්නෑ ලොකු ටෝක් දෙනවා කියලා කියන්නේ ඒක තමයි. අපිට මේකෙන් විශාල සේවයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට මහා මගදී ඉපදිය යුතුව තිබිච්ච දරුවපත් 27ක් මේ ඇම්බියුලන්ස් සේවා තුළ ඉපදිලා තියෙනවා. එතකොට දැන් මේ කෑ ගහන භූතයන්ගේ ගෙවල්වල ගිහිල්ලාද මේ දරුවෝ ප්‍රසූත කරන්නේ? අපේ රටේ සෞඛ්‍ය සේවය තවමත්ම යම් යම් ආකාරයකින් දියුණු නැත්තම් ඒකට අපි වෙනත් ආකාරයකින් විකල්ප ගන්න ඕන. මොකද්ද ඒකේ තියෙන වැරද්ද කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී අහනවා.
මට තව මිනිත්තු දෙකක්
තියෙනවා. එතකොට අපි දකිනවා ওই භූතයෝ දැන් ඉන්දියාවෙන් ගෙන ව්‍යාග්‍රහ පාවිච්චි කරපු අවස්ථාව අපි දැක්කා. ওই භූතයෝ සමහර ගෙවල් වල තිබුණා, ගෙවල් වල ඒවා පාවිච්චි කරලා හම්බුණා. එතකොට ඉන්දියාවෙන් ගේන ව්‍යාග්‍රහ පාවිච්චි කරන්න පුළුවන් ඒ ගෙවල් වල අයට සහ ඒ ජාතීන්ට සහ මිත්‍රයින්ට. ඔව් නංග ඉන්දියාවෙ ඉන්න නළුනිලියෝ ගෙන්නලා තමන්ගේ ඡන්ද දිනා ගන්න කැම්පේන් කරන්න පුළුවන් ඔය කෑ ගහන භූතයින්ට සහ ඒ කම්පැනියට. හැබැයි ඉන්දියාවෙන් අපේ රටේ අහිංසක රෝගීන් සුවපත් කරන්න ගේන මේ සුවසරිය මේ ඇම්බියුලන්ස් සේවාවට ඔරොප්පු වෙනවා. ඉතින් මම හිතන්නේ මේවා ඉතාමත්ම කුහක කතා. දැන් ඒකම මං අර පද්ම උදේශාන්ත මන්තුමා හරි ගොන් කතාවක් කිව්වා. තප්පුලාගෙන යනකොට වරදිනවා. දැන් එතුමා කිව්වා මේ අපේ රටේ තියෙන ආයුර්වේදය විනාශ කරන්න ඉන්දියාවෙන් මහා විශාල කුමන්ත්‍රණයක් දියත් වෙනවලු. මම කියන්න කැමතියි ගරු මන්තුමනේ, ආයුර්වේදය අපේ රටට කොහෙන්ද ආවේ? ඒ වේද ශාස්ත්‍රය ඉන්දියාවේ තිබුණු ඒ වේද ශාස්ත්‍රවල එක වේදයක් තමයි ආයුර්වේදය. ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය ඒක තමයි අද අපි මේ අපේ රටේ පරිශීලනය කරන්නේ. අදටත් අපේ රටේ මේ හැඟීම් තියෙන භූතයින්ට පින් සිද්ධ වෙන්න අදටත් අපේ රටට අවශ්‍ය වෙන සියලුම දේශීය ඖෂධ බහුතරය නෙල්ලි ගැඩිය ඉඳලා ඉරමුසු ටිකේ ඉඳලා කොමාරිකා ටිකේ ඉඳලා සියල්ල අපි මේ ඉන්දියාවෙන් ගේන්නේ. ඉන්දියාවෙන් ගෙන ආපු ආයුර්වේද, ඉන්දියාවෙන් ඇවිල්ලා ස්ථාපිත වෙච්ච අපේ රටේ ආයුර්වේද. දැන් කය ගහනවා මේ මොකවත් නොදන්න භූතයෝ අපේ රටේ දේශීය වෛද්‍ය කර්මාන්තයට විනකරන්න ඉන්දියාවෙන් මහා
අවසාන කන්මන්තුමා.
ඉතින් පළ වුණේ කොහෙන්ද, මේවා හැදුනේ කොහෙන්ද, මේවා මොකවත් නොදන්න
අවසාන කරන්න ඔබතුමා කාලය අවසානයි.
පිළිබඳව මගේ කනගාටුව පළ කරමින් මගේ වචන
සුවඳ සත්‍ය
බොහොම සුති.
මීළඟට කරු ඉන්දික අනුරුද්ධ මන්තුමා.
බොහොමත්ම ස්තුති මූලාසනි ගරු මන්ත්‍රීතුමනි. 19.90 සුවසැරිය පදනම පනත් කෙටුම් පත දෙවෙනිවර කියවීම අවස්ථාවේදී එය සහ මුදල් හා ජනමාධ්‍ය සුරාබදු ආඥාපනත යටතේ ඒ අනපනත් ඉදිරිපත් කරන මොහොත සහ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ඒ කටයුතු සිදු කරන මොහොතේ මම අහන්න කැමති මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේ යෝජනාවට සංශෝධන ඉදිරිපත් වෙයිද කියලා ඇමතුමයි. මේ යෝජනාවට සංශෝධන මේ යෝජනාවෙන් පස්සේ සංශෝධන අපිට මේ වෙනකන් ලැබිලා නැහැ. සංශෝධනයක් ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවද කියන එක මොකද මේ වෙනකන් අපිට එහෙම සංශෝධනයක් නැහැ මේ 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 පනත මෙහෙමම සම්මත වෙනවද කියලා.
ගරමතුමා.
සර ඉදිරිපත් කළා තියෙනවා.
සංශෝධන අපිට ලැබිලා නැහැ.
සංශෝධන දැන් මම හිතන්නේ ටේබල්
එක එහෙම බෑ ඒක තමයි. දැන් මේ මේ මෙන්න මේ මෙන්න මේ අපිට කියනවා ගරු මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි
පොඩ්ඩක් කියන්න. ඉදිරිපත් වෙලා තියෙන සිංහල හා දෙමළ පරිවර්තනයේ වචන දෙක තුනක වෙනසක් පමණයි. ඒක දැන් ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා අමතුමා දැන් මට මේ දැන් කිව්වා ඒක ඉදිරිපත් කරනවා කියලා.
ඒක තමයි. හරි බොහොම ස්තුතියි. කුමන හෝ දැන් මේක තමයි දැන් මේ මේ පද්ම උදේ ශාන්ත මන්ත්‍රීතුමාට චෝදනා කරනවා. තවත් මන්ත්‍රීවරුන්ට චෝදනා කරනවා ගරු ඇමතිතුමනි මේ සේවය ගැන අපි කිසිම වෙලාවක පෞද්ගලිකව මම කිසිම වෙලාවක චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ සේවය රටට වුවමනා කරන සේවයක්. මේක මේ සේවය අර ඇතෙමුන් කිව්වා වගේ ඉන්දියාවේවත් නැති සේවයක්. බටහිර රටවල් වල අපි දකිනවා ස්වභාවික ආපදාවක් වෙච්චාම හදිසි අනතුරක් වෙච්චාම රිය අනතුරක් වෙච්චාම විනාඩි ගානට තප්පර ගානට මේ ගිලන් රථ සේවය එනවා. ලංකාව අනිත් අතින් දියුණු නැති වුණත් මම දන්නේ ජනතාව ගිලන් වෙලා ඉන්නවද කියලා. ඒ තරමටම ජනතාව ගිලන් වෙලා ඉන්න තරමටම දැන් ඇම්බියුලන්ස් තියෙනවා. හැබැයි අපිට තියෙන බය අපිට තියෙන සැකය දැන් ඔබතුමා ඇත්තටම හැම කටයුත්තක්ම ඔබතුමාට අර ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව විතරයි කරගන්න බැරුව ගිය. හැබැයි ඔබතුමා ඒක කරගන්න බැරුව ගියත් ඔබතුමා මේ මහන්සිය පැත්තකටවත් දාන්නේ නැතුව මහන්සියලා මේ කටයුත්ත කළා. හැබැයි චූටි අඩුපාඩුවක් තියෙනවා මේ සංශෝධනයේ තුල. මොනවා මේකට ඊද දන්නේ? අපි දන්නනේ පළාත් සභා සංශෝධනේ. පළාත් සභා සංශෝධනයේ තුලින් වෙච්ච දේ අර නංගිව පෙන්නල අක්ක දුන්න ක්‍රියාවලිය කරලා අදත් හොටපටලගෙන ඉන්නේ.
සංශෝධන බෙදා එතුමාට කියලා ඉස්සලා කරුණාකර එතුමාට ඒක සංශෝධනය දෙන්න.
ඔව් හරි. බොහොමත් ස්තුතියි. ඇවිල්ලා තියෙන්නේ. හරි. නෑ ඔබතුමා ගැන මට වෙනම විවාදයක් තියෙනවා. ඒක ඔබතුමා ගැන පස්සේ කරගමු. ඒ නිසා මම කිව්වේ දැන් මෙන්න මේ කටයුත්ත දැන් රටටම ව්‍යාප්ත වෙගෙන එනවා. එතකොට දැන් අපි දන්නව ඇම්බියුලන්ස් සේවයේ ගිහිල්ලා මේ පොලිස් ස්ථානවල ස්ථානගත කරලා. දැන් මම අද ඒ ඇම්බියුලන්ස් සේවය කරන රියදුරු මහත්මයෙකුට සහ ඒ උපස්ථායකාවකට කතා කරා. කතා කරලා අහපුවාම මේගොල්ලෝ කියන කටයුතු ගණනාවක් තියෙනවා. කටයුතු ගණනාවක් තියෙනවා. ඒ කටයුතු මොනවද? ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට අර මම ඔබතුමායි කතාවෙදිත් ඇහුවා ඒගොල්ලන්ට ස්ථීර තැනක් නිවහනක් නැහැ ඉන්න. පොලිසිය සමහරවට රාත්‍රී රාජකාරී කරන කාන්තා ඒ උපස්ථායිකාවක් හිටියොත් ඒ උපස්ථායිකාට සුදුසු තැනක් අද එතන හදලා දීලා නැහැ. අද පොලිසිය හැබැයි සමහර පොලිස් ස්ථානවල ඒ ස්ථානාධිපතිවරු යම් යම් විදිහට ඒගොල්ලන්ට ඉන්න ඉඩ පහසුකම් හදලා දීලා තියෙනවා. මේ පදනම ඇති වුණාම සමහර ලාවට වැඩපිළිවෙලක් නිෂ්පාදනය වෙයි. ඊළඟ කටයුත්ත මේ ටාටා සහ මේ ඉන්දියානු භාණ්ඩවල ආයු කාලය අපි දන්නවා. ආයු කාලය අපිට මේක නිකන් දුන්නේ එක හරි. හැබැයි අපිට දුන්න දෙයක් ඔබතුමාලා කියනවනම් අපි දන්නවා ප්‍රේමදාස ජනාධිපතිතුමා JR ජනාධිපතිතුමා බණ්ඩාරනායක මහතා දුන්න ඒ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළවල අදටත් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් වැඩපිළිවෙළක් තියෙනවා. හැබැයි මේක නිකන් දුන්න පළියට අවුරුදු 3කින් නැත්නම් අවුරුදු 4කින් මේ වාහන කැඩිලා එහෙම නැත්නම් දැන් අපි දකිනවා අද රෝහල්වල සමහර ඇම්බියුලන්ස් වලට රෝහල්වල තියෙන ඇම්බියුලන්ස් වලට ටයර් එක දාගන්න පුළුවන් වත්කමක් හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යාංශෙට නැහැ. මීගමුව රෝහලේ එක්ස්රේ යන්ත්‍රය තියෙනවා. එක්ස්රේ යන්ත්‍රය කැඩිලා මේ වෙද්දි එක්ස්රේ යන්ත්‍රය කැඩිලා අවුරුද්දා. එතකොට පෞද්ගලික අංශෙට එක්ස්රේ ගන්න යවනවා. පෞද්ගලික අංශෙට මේ වෙද්දි ගෙවලා තියෙනවා ලක්ෂ 40ක් විතර. එතකොට මේ එක්ස්රේ යන්ත්‍රය අලුතෙන් ගන්නවත් එච්චර මුදලක් යන්නේ නැහැ. මෙන්න අපේ රටේ සෞඛ්‍ය. ඉතින් එතකොට මේ ගිලන් රථ ලබා දීම තුලින් අපි දන්නවා ඒක ජනතාව සංවේදීව අද සමහරවට මට 19.90ට කතා කරලා ගිලන් රථයක් ඉල්ල ගන්න තත්වයකට පත් වෙයි. මොකද හදිසි අනතුරක් දැක්කොත් කතා කරලා කියන්නේ යන්න අතෙන්ට යන්න කිය. ඒ නිසා ඒ ක්‍රමවේදය ගැන අපි විවේචනය කරන්නේ නැහැ. ඒ ක්‍රමවේදය හොඳයි. හැබැයි මේවා දෙන්නේ මොකටද කියන ප්‍රශ්නාර්ථය අපි ළඟ තියෙනවා. අපි දන්නවා මේ වෙද්දි කෝටි 150ක් විතර ජනතාවක් ඉන්න ඉන්දියාවට අපි මොනවද යවන්නේ? ඉන්දියාවෙන් අපිට මොනවද එන්නේ කියලා. ඉන්දියාවෙන් අපිට දැන් මෙතුමා කිව්වා ඉරමුසු ටික, නෙල්ලි ටික, ඔය හැම දේශීය ඒව පවා එනවා කියලා. ඉතින් ඒ නිසා අපි දන්නවා ඒ විදිහට අද වෙලාගෙන ඉන්නේ ඉන්දියානු වෙළඳපොළ, වෙලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව කියන මේ පොඩි තැන. අපිට මේ සුවසරිය ගන්න එකට සුවසරිය ගන්න එක හොඳයි. මේ ගන්නව වගේම අපිට පුළුවන් නම් ඉන්දියානු වෙළඳපොළ ආක්‍රමණය කරගන්න යම් කිසි වෙලාවක. දැන් මල්ලංග තියෙනවා සංඛ්‍යාලේකන
තුෂාර ඉන්ද්‍රිය නිර්මන්ත පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකක්ද?
උමා මේ මම කියපු දෙයක් ගැන සඳහන්
නෑ. ඒක පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි.
හැබැයි
ඒක පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. ඉන්දික මන්
මොකද මම කිසිම වෙලාවකට මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා කළේ නෑ. අපි දන්නවා ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන්න 2015 ගරු ඇමතිතුමනි ඩොලර් 643ක $643ක් විතරයි අපිට අපනයන ආදායම ලබා ගන්න පුළුවන් වුණේ. හැබැයි ඉන්දියාව ආනයනය තුලින් ඩොලර් 4268ක් අපෙන් උදුරගත්. 16 ඩොලර් 5318ක් අපෙන් උදුරගත්තා. දැන් ඕනම පොඩි ළමයෙක්ගෙන් අහපුවාම කියයි ඉන්දියාව කොයි වගේද ලංකාව කොයි වගේද? ඉන්දියාවේ අවශ්‍යතාවයන් මොනවද? ලංකාවේ අවශ්‍යතාවයන් මොනවද? අපි යන්න ඕනේ මෙතෙන්ට. මෙතන අද කතා කරන්න සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශයේ තියෙන නිසා මම කියන්නේ, ඔබතුමත් ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ වැදගත්කමක් දකින නිසා කියන්නේ මේ අපි පැටලිලා ඉන්න නූල් බෝලේ මේකයි. අපි පැටලිලා ඉන්නේ. අපි දන්නවා ඕනම කෙනෙක් මොනවා හරි දෙයක් ගිහිල්ලා පෙන්නලා තමයි ලොකු දෙයක් අරගන්නේ. උදාහරණයකට කවුරුන් හෝ ළඟට මොකක් හරි යෝජනාවක් කරන්න යනවනම් තෑග්ගක් පණුරක් බිලි ගෙනියනවා. අර බිල්ලක් ගන්නත් අර නිධානයක් ගන්නත් බිල්ලක් දෙන්න ඕන කිව්වා වගේ මොනව හරි දීලා තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා අපි දන්නවා ඉන්දියාව යම්කිසි උපක්‍රමයකට සැරසෙනවා කියන එක. ඉතින් ඒ නිසා අපි පාර්ලිමේන්තුව තුල සටන් කරමු මේ වෙනුවෙන්. මේ ව්‍යාපෘතිය ගැන කිසිම චෝදනාවක් නැහැ. නමුත් රෝහල් පද්ධතිය සීග්‍රයෙන් කඩා වැටලා තියෙනවා. රෝහල් පද්ධතිය සීග්‍රයෙන් කඩා වැටලා තියෙනවා. ඒක ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මේ රෝගියව දොරකොඩට ගෙනිච්චට රෝහල ප්‍රතික්ෂේප කරන තත්වෙට රෝහල දැන් මම මගේ පළාතේ සිද්ධියක් වුණා. මේ 19.90 මේ ගිලන් රථයට කතා කරලා රෝගියව ගෙනහිල්ලා රෝගියව මේ රෝහලට ඇතුළත් කරපුවාම රෝහලේ ඒ පහසුකම් ටික තිබුණේ නැහැ. ඒ ප්‍රාථමික මේ පහසුකම් ටික තිබුණේ නැහැ. ඊට පස්සේ රෝගියාව ගෙනියන්න කිව්වා. නැවතවතාවක් රෝගියා එතකොට ගිලන් රථයේ ගිහිල්ලා ඉවරයි පොලිස් ස්ථානෙට. නැවතවතාවක් රෝගියාව අරගෙන ගියා පොලිස් ස්ථානෙට අරගෙනලා ඒකේ පටවල ඊළඟ රෝහලට ගෙනියනකොට ගිලන් රථයේ එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඒකට කියලා තියෙනවා ඔබතුමාලා කියන වගේ ළඟම රෝහලට දෙන්න විතරයි. රෝගියා ගිලන් රථය තුල මිය ගියා. එතකොට දැන් ඒ ගිලන් රථ සේවය කරන උදවිය කියන්නේ ඒ ගිලන් රථයේ යම්කිසි රෝගියෙක් මිය ගියාම එහෙම නැත්නම් හදිසි අනතුරක් වෙලා යම්කිසි ඒ තුවාල වෙච්චාම ඒව පිරිසුදු කරන්නවත් ඒගොල්ලන්ට කාර්ය මණ්ඩලයක් නැහැ. ඒකට ඉන්නෙත් අර රියදුරා සහ අර උපස්ථායිකාව විතරයි. ඉතින් මෙන්න මේ වගේ සංශෝධන මේ පනත මේ පදනම හැදුනට පස්සේ යම්කිසි වෙලාවක හැදෙනවා නම් හොඳයි කියන යෝජනාව අපි කරනවා. ඒ වගේම අර මම මුලින් කිව්වේ මේ රෝහල් පද්ධතිය. දැන් උදාහරණයකට මීගම රෝහල එක්ස්රේ යන්ත්‍රය ගැන කිව්වා වගේම අවුරුදු 3ක් මේ වෙනකන් මීගම රෝහල මිලියන 500ක් වියදම් කරමින් අලුත් වැඩියා කරනවා. දැන් ඔය අපේ ඉන්දුනිල් මන්ත්‍රීතුමාලත් දකින්න ඇති, අපේ කවුද අශෝක මන්ත්‍රීතුමාලත් දකින්න ඇති. එද්දී ඔය මීගමුව රෝහල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් මගියෙකුට, විදේශ රටක ඉන්න ගුවන් මගියෙකුට හදිසිය හෘදයාබාධයක් හැදුනාම ගේන්න තියෙන ළඟම රෝහල, මිය ගියොත් ගේන්න තියෙන ළඟම රෝහල, මෝචරිය කැඩිලා ෆීසර් ට්‍රක් රථයක තමයි මලමිනි දාන්නේ. ඔන්න අපේ රටේ සෞඛ්‍ය. මේ අද මේ පනත ගේන වෙලාවේ අපි කියන්න කැමති සෞඛ්‍ය ඇමතිතුමා, ඒ වගේම පොලිසිය භාර ඇමතිතුමා, ඒ වගේම ඔබතුමා මේ ජනාධිපති ඒ අමාත්‍යවරු මෙතන හිටියනම් හරි වටිනවා. අද සෞඛ්‍ය ඇමතිතුමා නැහැ. නමුත් රටේ සෞඛ්‍ය සීග්‍රයෙන් කඩාගෙන වැටිලා. අපි දන්නවා දකුණේ තියෙන වෛරස් රෝගේ අද සබරගමුට ව්‍යාප්ත වෙලා තියෙනවා. අද මෙතුමල්ලා කියනවා බෙහෙත් වර්ග 40 ගණනක මිල අඩු කෙරුවා කියලා. මන්ත්‍රීතුමා බෙහෙත් වර්ග 40 ගණනක මිල අඩු කරාට බෙහෙත් වර්ග aran බලන්න බංග්ලාදේශයේ ඉන්දියාවේ බෙහෙත් රටට එනවා. ඒ බෙහෙත්වල ගුණාත්මකභාවය නැහැ. ඒ බෙහෙත්වල ගුණාත්මකභාවය නැහැ. එනිසා දැන් ඔබතුමා තප්පු දාලා මෙතන මේ වළංකඩේ බිඳින්න හදන්න එපා. මේක පොඩ්ඩක් අහගෙන ඉන්න. මේක අහගෙන ඉන්න. ඒ නිසා මේ වාහන මේ යන්ත්‍ර සූත්‍ර මේවා හම්බ වෙද්දී අනිත් වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕන. රෝහලට ගෙනිච්ච රෝගියාට දැන් මම ඒකයි කිව්වේ මේ හැම පැත්තකින් දැන් මීගමු රෝහල ගැන කතා කරද්දි මම කිව්වේ බොහොම සෝචනීය තැනක තියෙන මේ ඉදිකිරීම් ටික අවුරුදු 3ක් පුරාවට මිලියන 500ක් වියදම් කරලා ඒක දීලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයට. ඉතින් ඒ අමාත් ඒ නිලධාරී කියනවා මේ මුදල් ටික වෙනත් වැඩවලට ගෙනහිල්ලා.
ඕඩර් ප්ලීස් ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා මූලාසනෙන්.
ගර්භන්තුමා කතාව
කරා. ඔව් මූලාසනේ මන්ත්‍රීතුමනි, ඉතින් මං කියාගෙන ආවේ ඒකයි. සෞඛ්‍ය තත්ත්වය අන්න ඒ විදිහට පිරිහිලා තියෙන. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් පද්ධතිය බොහොම දරුණුවට කඩාගෙන වැටලා තියෙන. ඒ නිසා සමහර වෙලාවට ඔබතුමාලා කියන ගිලන් රතේටම වෙලා රෝගියාට ඉන්න තත්ත්වයක් තව ටික දවසකින් උදා වෙයිද දන්නේ නැහැ. ඒ නිසා නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් රජය වෙන් කරනවා කියලා කියනවා. නමුත් අපිට දකින්න තියෙන අපේ මේ ඇස්පනා පිට දැන් මේ විශේෂයෙන්ම මට කතා කරගත යුතුම දේවල් තියෙන්නේ දැන් ස්ටේට්ස් දාන එක ගැන කියනවා. ඒ හෘද සැත්කම් සම්බන්ධයෙන් කියනවා. ඒවට ඉන්න ඕන මං හිතන්නේ මාස 4ක් 5ක් පොලිමේ. ඒවට ඒ අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙලක් හදලා දීලා නැහැ. දැන් ඊයේ පෙරේදා අඩු කළා පෞද්ගලික රෝහල් වලින් ලබා ගන්නා ඒ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් තියෙන බදු වැඩ් බද්ද එහෙම නැත්නම් අනිකුත් බදු. හැබැයි ඒ අඩු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ රජයේ රෝහල් වලට එන අයව තව ටිකක් පෞද්ගලික රෝහලට යවන්න. තව ටිකක් පෞද්ගලික රෝහලට යවන්න. ඉතින් ඒ බදු අඩු කිරීම හොඳයි. නමුත් මේ රජයේ රෝහල් පද්ධතිය හරියාකාරව නඩත්තු කරගන්න රජයේ රෝහල් වලට අවශ්‍ය කරන දැන් පැය 24ම ඩිස්පෙන්සරි අරලා තියෙනවා කියලා තමයි දින 100 තුල පටන් ගත්තේ. දින 100 තුල. නමුත් එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මේ කඩා වැටීම සෞඛ්‍ය ශාස්ත්‍රයට බොහොම දැන් දරුවෝ 25කට වැඩිය මිය ගිහිල්ලා තියෙනවා මේ වෙද්දි. දරුවෝ 25කට වැඩිය කුඩා දරුවෝ දකුණු පළාතේ ඒක තියෙන රජයේ රෝහල් වල සංඛ්‍යාලේකන වල විතරයි. පෞද්ගලික රෝහල් වල සංඛ්‍යාලේකන අපි ළඟ නැහැ. බොහොම දරුණුවට ඒක කඩාගෙන වැටලා තියෙනවා. ඒ දරුවෝ කරාපිටිය සහ ඒ අනිකුත් රෝහල් වල මිය යනවා. ඍජුවේ ආර්ය රෝහලේ මිය යනවා. ඒ දෙමව්පිය අද නඩුමගට යන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. මේ වෛරසය කොහෙන් ආවද කොහොම ඉවර වෙයිද මේකට අවශ්‍ය කරන බෙහෙත් වර්ග මොනවද කියලා තාම රජයේ ඇමතිවරුන්ට එහෙම ලොකු වටිනාකමක් වගකීමක් නැහැ. එතුමාල්ලා මේ වෙන වෙන දේවල් කර කර වෙන වෙන චෝදනා කර කර දැන් දැන් ඔය අපේ සෞඛ්‍ය ඇමතිතුමාගේ පුතා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. දැන් ඒකයි මීගම රෝහල කඩා වැටීම තුළ එතුමාල්ලා එක වචනයක් හොයා බලන්නේ නැහැ. එතකොට පළාත් සභාව නෙමෙයි මධ්‍යම රජයෙන් තමයි මැදිහත් වෙන්නේ. ඒක පළාත් සභා රෝහලක් වුණාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ සියල්ල කරන්නේ. පළාත් සභාවෙන් කරන පරිපාලනයට එහා කටයුත්තක්. ඒ සෞඛ්‍ය අමතිවරයා මුල් වෙලා තමයි මිලියන 500ක් වෙන් කරලා මීගම රෝහල මේ අලුත් වැඩියාව පටන් ගත්තේ. අවුරුදු 3ක් වෙනවා අද වෙද්දි. අවුරුදු 3ක් වෙනවා. ඒකේ කිසි ප්‍රගතියක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ අමාත්‍යාංශ හරහා සාකච්ඡා කරලා ඒක නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයේ යටතේ නම් ඒ කොන්ත්‍රාත්තුව කරන්නේ ඒවට මුදල් කඩිනමින් එවලා දැන් මා අවුරුද්දක් තිස්සේ මෝචරියක් අවුරුදු දෙකක් තුනක් තිස්සේ මෝචරියක් වැඩ කරන්නේ නැහැ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේක මහා සෝචනීය මේ අවස්ථාවක්. ඒක අපි හිතලා බලන්න ඕන කල්පනා කරන්න ඕන. දැන් ඒ ජාත්‍යන්තරයේ ලංකාවට තියෙන තැන ගැන මොකද්ද ජාත්‍යන්තරේ ලංකාව ගැන ශ්‍රී ලංකාව ගැන හිතන්නේ. ඉතින් ඒ නිසා මේ හොඳ ඔබතුමාලා ක්‍රියාත්මක කරන සාර්ථක වැඩපිළිවෙළවල් ඇරුණහම විශාල විදිහට රට අපකීර්තියටපත් වෙන ඒ වගේම ජනතාව කරදරයට හිංසනයටපත් වෙන ක්‍රියාවන් වැඩි. ඉතින් ඒ නිසා අපි කවදාවත් ඒකාබද්ධ විපක්ෂයේ හොඳ දේ නරකයි කියන්නේ නැහැ. දැන් විජේ කුමාරතුංග රෝහල තියෙනවා. ඇස් රෝහල ඇස්වලට විශේෂත්වයක් උසුලනවා විජේ කුමාරතුංග සීදුව රෝහල අද වෙද්දී ශල්‍යකර්ම කරන්න නැති ගානට වැටලා තියෙනවා. ශල්‍යකර්ම වලින් ශල්‍යකර්ම මාසෙකට 100ක් 150ක් කළොත් ඒ 100 150න් ගෙවල කරන ශල්‍යකර්ම ගාන 70ක් 80ක් විතර නොමිලේ කරලා දෙන්නේ 20යි 25යි. ඇයි ඒ අවශ්‍ය කරන පහසුකම් ඒ උපකරණ නැහැ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යතුමා කතා කරොත් එතුමා මං හිතන්නේ සෞඛ්‍යට මං හිතන්නේ විශාල වැඩ කොටසක් කරපු ඒ කියන්නේ සෞඛ්‍ය මං හිතන්නේ මේ ඊයේ පෙරේද මොකක්ද තනතුරකුත් හම්බුණා. උපසභාපති තනතුරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ. ඉතින් මේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ ගිහිලා බලන්න අර මීගමේ මෝචරිය මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් රටේ සෞඛ්‍ය පිරිහිලා තියෙන අන්නේ ආකාරයට. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ මේ මෙවැනි විවාද මෙවැනි මේ යෝජනා පාර්ලිමේන්තුවට එන වෙලාවේ අමාත්‍යවරු ඇවිල්ලා ඉන්න ඕන. ඒ අමාත්‍යවරු දැනගන්න ඕන මේක ගිලන් රත සේවය ගැන විතරක් නෙමෙයි ගිලන් රතෙන් ගෙනල්ලා දෙන රෝගියාට ඉන්පස්සේ රෝගියා ජීවත් කරන්න. ගිලන් රතෙන් ගෙනත් දෙන රෝගියා ඊට පස්සේ රෝහලට ආවට පස්සේ ඒ රෝගියා ජීවත් කරන්න රෝහලේ පහසුකම් තියෙන එක ගැන ප්‍රදේශවල පළාත්වල දිස්ත්‍රික්කවල මැති අමතුරු මොනවද කියන්නේ කිය. අද ඒව අහන්න කෙනෙක් නැහැ. ඒව නිකන් අපිට ඔහේ උඩුසුලඟට කියන්න විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපි ආණ්ඩුවට රජයට විශේෂයෙන් කියනවා මේවා ගැන මැදිහත් වෙන්න ඕන කියලා. දැන් සයිටම් ප්‍රශ්නේ ගැන ඊයේ පෙරේද කතා කරා. අපි දැක්කා ඒ සයිටම් ප්‍රශ්නෙට දුන්න විසඳුම ගැන අපි එකඟ වෙනවා යම් තාක් දුරට. ඒක යම් තාක් දුරට ඒ ගැටලුව විසඳුණා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව අපි දැක්කා යම් යම් සාධනීය දේවල් පැවති ආණ්ඩුවෙන් කරද්දී විවේචනය කරපු විදිය. යුද්ධ කරන කාලේ කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ පාම අලිමංකඩ කියලා පාමංකඩ යන්නේ කියපු ඇමතිවරු හිටපු ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ. හැබැයි අපි විවේචන කරන්නේ හර්ෂ ඇමතිතුමනි අපි හොඳ දේ ඒ කරන ක්‍රියාවලිය වැඩපිළිවෙල හොඳයි කියනවා. හැබැයි පෙරලා අපි ගහනවා ඉන්දියානුව මේක තුලින්. දැන් කතා කරලා කියනවා රෝහතු සේවය වෙනවා කියලා එදා චෝදනා කරා කියලා. අපි දන්නේ ඔක එනවද නැද්ද කියන්නේ. අපිට මේ ඕකේ
කවදා විනාඩි 2යි බුදුමරදා විනාඩි 2යි
මේ කියන එක අපි කියන්නේ නැහැ. නමුත් ලාංකිකයෝ තමයි වැඩ කරන්නේ. ඒ වගේම ඉන්දියානු විශේෂඥයෙක් ඉන්නවා අපි ඒක දන්නවා. ඒ වගේම තව ඒගොල්ලෝ වසරක නඩත්තු කාලයක් දෙනවා. දැන් සමහර මේ වාහන වලට ඒ වසරේ කාල සීමාව ඉවරයි. දැන් අපි නඩත්තු කරගන්න ඕන. ඒ නිසා අපි මෙතනින් එහාට මේක පවත්වාගෙන යන්න ලංකාවට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. නැත්තම් හන්දි හන්දි ගානේ පොලිසි පොලිසි ගානේ රෝහල් රෝහල් ගානේ මේ ඇම්බියුලන්ස් කැඩිලා කොට උඩ තියලා තැන් තැන් වල නඩ මේ නවත්තලා දාලා තියෙයි. එහෙම වුණොත් මේ ව්‍යාපාරය බොහොම භයානක තැනකට යනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මගේ විනාඩි දෙකෙන් පස්සේ ඔබතුමා පිළිතුරක් දෙන්න මම ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම කියමින් ආවේ අපි මේ මොකක් හරි දොළපිදේනියක් දීලා අපිට එවන බර අපිට එවන මේ විසබීජ අපිට එවන ආක්‍රමණ ඒ සියල්ලට ඔළුව පහත් කරගෙන ඉන්න බෑ. එදාට ඔබතුමාලත් එකතු වෙන්න වෙයි. ඒව වෙනුවෙන් සටන් කරන්න. ඔබතුමාලා ඇම්බියුලන්ස් එක ගෙන්න ගත්තාම ඒකට පිටිපස්සෙන් එන අනිකුත් කටයුතු වලදී අපි දන්නවා විශාල ගිවිසුම් තොගයකට ඉදිරියේදී යන්න සූදානම් වෙලා හිටියා. දැන් ඒක සිංගප්පූරු ගිවිසුම හරහා ඉටු කරගන්න වැඩපිළිවෙලක් යනවා කියලත් අපි දන්නවා. ඒ තුලින් සිංගප්පූරුවේ ඉවත් කරන කැලිකසල ඉවත් කරන ඒ සියලු අපද්‍රව්‍ය ටික ලංකාවට ගෙනල්ලා ඒ ආයතන පිහිටවන්න පුළුවන් කියලා ඒ පනත් ඇතුලේ තියෙනවා. ඒ වගේම අපි දන්නවා මෑන් පව ආයතන පටන් අරගෙන ඒ සේවකයෝ යොදා ගන්න පුළුවන් කියන එකත් ඒ ඒ මේ ගිවිසුම් ඇතුලේ තියෙනවා. ඒ වගේම ඒවට ඕන රටකින් ගෙන්න ගන්න ශ්‍රමිකයන් ගෙන්න ගන්න පුළුවන් කියන එකත් ඒ ගිවිසුම් ඇතුලේ තියෙනවා. අපි ඒව අධ්‍යයනය කරලා තියෙනවා හොයලා බලලා තියෙනවා. අද ඒක නෙමෙයි අපිට තියෙන ගැටලුව. මේ ගෙන දුන්න දේ තුල අපි දන්නවා ඉන්දියාව ලේසියකට නිකන් දෙයක් දෙන්නේ නැහැ. ඉන්දියාව පරිප්පු දාපු තැන ඉඳලා අපි ඉතිහාසය අහලා තියෙන්නේ නිකන් කිසි දෙයක් දීලා නැහැ. මොනවා හෝ හරි දෙයක් ගන්න බලාගෙන දෙන්නේ. ඒ නිසා ඒ තුලින් රට පාවා දෙන තැනට ගෙනියන්න ඉඩ තියන්න එපා කියන එක
ඔබතුමාගේ අපිට ඉල්ලා
දෙනවා. මොකද මේ හොඳ ව්‍යාපෘති මම අවසන් කරන්නම් ගරු මන්තුමනි. මේ හොඳ ව්‍යාපෘති ඔබතුමා ගෙනාවේ ඒක රටට හොඳයි, ඒක ජනතාවට හොඳයි, ජනතාවට වැදගත්. ඒක ගැන කිසිම විවාදයක් අපි ළඟ නැහැ. නමුත් එයින් පස්සේ එන ඒවා ගැන ඉදිරියේදී අපිට කතා කරන්න වෙයි. එදාට ඔබතුමා පෙනී හිටින්න කියන ඉල්ලීම කරමින් නිහන්න බොහොමත් මිස්සුති.
සුතේයි මේ ළඟට
පුරුතුන මං ඒ පිළිතුර ඉක්මනට දෙන්න. ඒ තමයි ගරු මන්ත්‍රීතුමා ඒ ඉන්දියාවෙන් ලැබුණේ ඔබතුමා හරි ඒ කාලෙක එක අවුරුද්දකට තමයි ඒ මේ ඔවුන්ගේ මුදල් ලැබුණේ. ඊට පස්සේ දකුණු හා බස්නාහිර පළාතේ සේවය කරගෙන යන්න මේ අවුරුද්දේ ආණ්ඩුවෙන් රුපියල් 680,000 වෙන් කරලා තියෙනවා. එතකොට රජයේ වියදමෙන් තමයි ඉදිරියට මේක කරගෙන යන්නේ. ඒක තමයි මේ මිලියන් 15.2 ඉවර වුණාම එන අවුරුද්දේ ඒ අලුතෙන් එන මේ ඇම්බියුලන්ස් වලත් කාර්යභාරය ඉෂ්ට කරන්න රජයෙන් මුදල් යොදවනවා. ඉතින් එතකොට මේක දිගටම කරගෙන යන්න තමයි අපි මේ පදනම අද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න. බොහොම ස්තුතියි.
ගරු ආනන්ද අලුත්ගමගේ මන්තුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. මුලස්සනේ ගරු සභාපතිතුමනි, ඉතා කාලෝචිත යෝජනාවක්. ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට නව ජීවියක් ලබා දීම සඳහා මං හිතන්නේ න්‍යායික පැත්තට වඩා ප්‍රායෝගික දේශපාලනඥයෙක් හැටියට ගරු හර්ෂද සිල්වා ගරු අමාත්‍යතුමා මේ ගේන යෝජනාව මං හිතන්නේ අපේ රටේ විවිධ වූ ප්‍රදේශවල වෙසෙන අහිංසක ජනතාවගේ හිතසුව පිණිස සහ ඔවුන්ගේ ජන ජීවිතය නැංවීම සඳහා අපි දන්නා හැටියට ලෝක සෞඛ්‍ය දර්ශයකට අනුව මේ රටේ ඉහළ සෞඛ්‍ය සේවාවක්, ඉතා දියුණු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බැවින් මං හිතන්නේ හර්ෂ සිල්වා ගරු අමාත්‍යතුමා ප්‍රායෝගිකව මේ පිළිබඳව කල්පනා කරලා ඉන්දියානු රජයත් එක්ක සාකච්ඡා කරලා මේ කටයුත්තට උරදීම තුළ අද උදේ සිට මේ දක්වා කරන ලද මේ විවාදයන්ට සහභාගී වුණු ගරු මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් අපි අසා සිටියා. මං හිතන්නේ මේ ගන්නා පියවර තුළ යම්කිසි ගැටලු සහගත තත්ත්වයන් ඇතිවෙන්ට පුළුවන්. එහෙත් මං හිතන්නේ අපි ගරු කරන්න ඕන මන්ත්‍රීවරු හැටියට මේ ගරු සභාවට මේ යෝජනාව ගෙනල්ලා මෙතුමා ගන්නා උත්සාහය ඉතා වැදගත් බව මම මේ අවස්ථාවේදී සඳහන් කරලා සිටිනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ රටේ ඉතා ඉහළ මට්ටමක පවතිනවා. රජයේ මගින් විවිධ වූ සහනයන් ලබාලා දෙමින් ඒ වගේම ජනතාව නොඉල්ලපු කවදාවත් කිවෙන රක්ෂණයක් දෙන්න කියලා ළමයෙකුට අද ඒ පහසුකම් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් ඇති කරලා දීලා පාසල් දරුවෙකුට අසනීපයක් හැදුනා නම් සියලු කටයුතු රජය මගින් කිරීම සඳහා මේ රජය ඒ යෝජනාවල් ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. නිසා අපි පැසසම් සහගතව ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි, ඒ පිළිබඳව කතා කළ යුතුයි. මුලාසනිකරු සභාපතිතුමනි, මේ අද උදේ සිට ගෙනෙන මේ සංවාදයන් තුළ විශේෂයෙන්ම සුරාබදු පනත පිළිබඳ සංශෝධනයක් ඇති කරන්නට යනවා. මං හිතන්නේ අපි ග්‍රාමීය පරිසරයක ජීවත් වෙන ග්‍රාමීය ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් හැටියට දීර්ඝ කාලයක්, පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කාලයක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් මෙතෙන්ට ආපු අවස්ථාවේ අපි දැක්කේ මේ පාර්ලිමේන්තුව තුළ වැඩි කාලයක් ගත වෙන්නේ අපි පාර්ලිමේන්තුව 225 දෙනෙක් පාර්ලිමේන්තුවට එවපු ඒ ජනතාව ගැන සාකච්ඡා කරන්න නෙවෙයි, වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ පස්ස විසඳන්නට සහ ඒ අය කරන ලද ඕනෑ එපාකම් සහ දූෂණ වංචාවල් පිළිබඳව එකිනෙකාට දොස් පවරා ගැනීම තමයි අපි මේ පාර්ලිමේන්තුව දැක්කේ. එනිසා මේ කටයුතු අවසන් කරලා මේ ජනතාව වෙනුවෙන් යමක් කිරීම සඳහා මං හිතන්නේ හර්ෂ සිල්වා ගරු අමාත්‍යතුමා තරුණ අමාත්‍යවරයෙක් හැටියට එතුමා කල්පනා කරලා මේ කරන කටයුත්ත අපේ මධ්‍යම පළාතටත් ඔබතුමාගේ සහයෝගය අපි ඉල්ලා සිටින මධ්‍යම පළාතටත් මේ කටයුත්ත ගෙන එන ලෙස අපි ඒ ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් ඔබතුමාගෙන් මේ අවස්ථාවදී ඉල්ලා සිටිනවා. ඒ වගේම සුරාබදු පිළිබඳව සාකච්ඡා කරන්න මේ අවස්ථාවක් ලබා ගන්නවා. මං හිතන්නේ කිතුල් කර්මාන්තය දේශීය කර්මාන්තයක් හැටියට අද රටින් එන මද්ද්‍රව්‍ය මේ පාර්ලිමේන්තුවේ අද සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා, මේ සමාජය තුළ ලක් වෙලා තියෙනවා රට බීම අඩු කිරීම සඳහා. මේ කවුරුවත් උද්ඝෝෂණය කරන රට බීම අඩු කරන්න කියලා. හැබැයි දේශීය නිෂ්පාදනයක් හැටියට එදා බුදු අවුරුදු 2500කටත් ඉහළ කාලයක් තුල බුදුරජාණන් වහන්සේ ඒ වැඩ ඉන්න කාලය තුලත් නාලගිරි යත රාපවල ඒ කටයුතු සිද්ධ කර බව අපි ඒ බුදුදහමේ ඉගැන්වෙනවා. එනිසා මේ දේශීය නිෂ්පාදනයට අපි අවස්ථාවක් ලබා දිය යුතුයි. කුතුල් කර්මාන්තයේ යෙදෙන කෙනෙකුට කවදාවත් ගිහිල්ලා රට බීම පොන්ට ඒ අයට ආදායමක් ලැබෙන්නේ නැහැ. එනිසා අන්තරාදායක කර්මාන්තයක් කරන මේ කිතුල් කර්මාන්තයේ යෙදෙන ඒ අහිංසක ජනතාවගේ ඒ ජීවන තත්ත්වේ නැංවීම සඳහා මම යෝජනා කරනවා මේ ගරු සභාවට ඒ අයගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා රක්ෂණයක් ලබා දෙමින් ඒ වගේම කිතුල් කර්මාන්තය තුළ යම් රා නිෂ්පාදනය කරන්න පුළුවන් අද පොල් රා මැදීම සඳහා අවස්ථාව ලබලා දීලා තිනවා ඒ වගේම කිතුල් කර්මාන්තයට
වර්තා විනාඩියක් වවන
කාලේ හොඳයි ගරු සභාපතිතුමනි කිතුල් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ඒ කටයුතු සිද්ධ කරයි කියන විශ්වාසය අපි තුල තියෙනවා එනිසා ඒ ඉල්ලීම අපි කරනවා ඒ වගේම අවසාන වශයෙන් අපෙන් ජනමාධ්‍ය ආයතන අපෙන් ප්‍රශ්න කරනවා මේ රටේ යහපාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා රටේ අගමැතිතුමා ජනාධිපතිතුමා ඔබතුමන්ලා හම්මුණ අවසාන අවස්ථාව කොහොමද කියලා මං කිව්වා මතක තියෙන කාලෙකට අපි ජනාධිපතිතුමත් අගමැතිතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි හම්බෙලා නැත. එනිසා මේ රටේ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා දෙයියන්ගේ නාමයෙන් ඉල්ලා සිටිනවා තව මේ ඉදිරි කාලය ජනතාවට වැඩක් කරන්න නම් ඔබ මේ අපි පටන් ගත්තේ යහපාලන ඉදිරියට ගෙනියන්න නම් මේ නායකයින් එකතු වෙලා අපිත් එක්කට එකතු වෙලා මේ කටයුත්ත සිද්ධ කරමු කියන යෝජනාවක් ඔබතුමා කාලේ අවසන් කරන බැවින් මම හිතන්නේ කෙටි කාලයක් ලබා දීම පිළිබඳවත් ඔබතුමාට ස්තුතිවන්තයි මම නිහඬව ස්තුතියි.
ස්තුතියි. ඊළඟට ගරු මහින්ද අමරවීර ඇමතුමා.
උඩ ගරු මන්ත්‍රීතුමනි අද මේ සුවසැරිය ගිලන් රථ සේවය පිළිබඳවත් ඒ වගේම වැදගත් පනත් කීපයක් පිළිබඳව සාකච්ඡා වෙන මොහොතේ මා ප්‍රථමයෙන්ම සඳහන් කරන්න ඕන මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩ පිළිවෙලට හර්ෂ සිල්වා මැතිතුමා මූලික වෙලා මේ කටයුත්ත සිදු කරා ඒ වගේම මේ සඳහා ආධාර උපකාර කර ඉන්දියානු රජයට අපේ කෘතවේදීභාවය අපි හිමි කරන්න ඕන බොහෝ දෙනෙක් විශ්වාස කරේ සැක හිතුවේ ඉන්දියා මේ ආධාරයේ උපකාරය කරන්නේ තව බොහෝ දේවල් බලාපොරොත්තුවෙන් කියලා. දැන් කතා අහපු වෙලාවෙත් අපිට දකින්න ලැබුණේ අහන්න ලැබුණේ ඉන්දියාව නිකං යමක් දෙන්නේ නෑ කියලා. ඉන්දියාවනේ මොන රටක්වත් අපි නිකං යමක් දෙනවා කියලම උපකල්පනය කරගන්න හොඳ නෑ. නමුත් අතීතයේ ඉඳලා බැලුවොත් අපිට රටවල් දීපු පරිත්‍යාග බොහොමයක් තියෙනවා. උදව් උපකාර බොහොමයක් තියෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව BMICH එක අපිට චීනෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනියට ලැබුණා. ඒ වගේම ජපානෙන් මේ පාර්ලිමේන්තුව හදාගන්න උදව් උපකාර ලැබුණා වගේම මේවට නම් සමහර ඒවාට සහන ණය වෙන්න පුළුවන්. වෙනම පරිත්‍යාග විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු රජයෙනුත් අවස්ථා ගණනාවකදී අපිට ආධාර උපකාර විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. දැනටමත් පොළොන්නරුවේ ඉදිවෙනවා පාසලක් අංග සම්පූර්ණ පාසලක් ඉන්දියානු රජයේ මධ්‍යම රජයේ සම්පූර්ණ පරිත්‍යාගයෙන් තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා විශාල මුදලක් ලබා දීලා තියෙන එක සම්පූර්ණ පරිත්‍යාගයක්. ඒ වගේම නිවාස ඉදිකර ගැනීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවටත් දකුණේ ජනතාවටත් ඉන්දියානු රජයෙන් මුදල් ලැබිලා තියෙන ඒවා පරිත්‍යාග. ඒ වගේම තමයි මේ ගිලන් රථ සේවයත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන සුහදතාවය වර්ධනය කරගන්න ලැබුණු උදව්වක් විදිහට තමයි අපි සලකන්න ඕන. අපිට වැරදුණු තැනක් තිබුණා පහුගිය කාලේ අපි ඉඳපු ආණ්ඩුවට. ඒ තමයි අපි ඉන්දියාව තරහ කරගත්තා. අසල්වැසි රට අපි අසල්වැසි රට තරහ කරගෙන යන්න ගිය ගමනේ ප්‍රතිලාභ ප්‍රතිඵලය අපිට එම කාලය තුළදීම දැනෙන්න පටන් ගත්තා. අපිට ජිනීමා ගැටලු ඇති වුණු වෙලාවේ ඉන්දියාව මුල් අවස්ථාවේ අපිට උදව් කරා. යුද්ධ තිබුණු වෙලාවේ ඉන්දියාව අපිට උදව් කරා. අනිත් රටවල් අපිට අවියාවුද දෙන්නේ නැති වෙලාවේ ඉන්දියාව අපිට උදව් කරා.
ණයට දුන්නා විශේෂඥ දැනුම දුන්නා ඒ වගේම ඉන්දියාව ඒ රටේ තමිල්නාඩු ප්‍රදේශයේ ඇතිවෙන උද්ඝෝෂණ වළක්වලා යුද්ධය අවසන් කරන්න ඒ සම්පූර්ණ ඒ ශක්තිය අපිට ඉන්දියාවෙන් ලබා දුන්නා එහෙම ඉන්දියාවෙන් මේ ශක්තිය ලබා දුන්නත් පසුව ඉන්දියාවත් එක්ක ඇති කරගත්තු විරසකේ නිසා අපිට මානව හිමිකම් සම්බන්ධව ගැටලුවේදී පළවෙනි අවස්ථාවේ ඉන්දියාව උදව් කරා පසුව ඉන්දියාව අපිට උදව් කිරීමෙන් වැළකුණා ඒකේ ප්‍රතිඵලය වුණේ අපි මේ යෝජනා වරින් වර පෙරදිලා අපි අන්ත අසරණ තත්යකට පත් වෙන්න ගත්තා අපිට ඒවයි ප්‍රතිඵල විදියට යුරෝපා මාත්‍ය තහනම ඒ වගේම ඇඟලුම් තහනම මේ රටට ඇති වුණා ඒ වගේම එළවලු පළතුරු අපනයනයට තහනමක් එන්න තිබුණා ඒ වගේම තේ අපේ මිලදී ගැනීම නවත්වන්න සියලු කටයුතු සූදානම් කළා තිබුණා කසල තේ තියෙනවා කියන ප්‍රචාරය ඇති කරමින් අපේ රටේ මිනිසුන්ට ඒ தත්තේ අපිට මේ කාලය තුල දිගට යන්න ගියා නම් මිනිසුන්ට කන්න නැතුව මරණ தත්තේටපත් වෙනවා අපේ අපනයන සීමා වුණා නම් අපේ විදේශ වෙළඳපොළ අහිමි වුණා නම් සම්බාධක වලට ලක් වුණා නම් අපි බලවත් රටවල් එක්ක ගැටුම් ඇති කරගත්තොත් ඒවා දැන් අද යුද්ධ බවට පරිවර්තනය වෙන්නේ නැහැ යුද්ධ කරන්නේ නැහැ රටවල් අපිට බෝම්බ දාන්නේ නැහැ හැබැයි වෙන විදියක බලපෑම් ඇති කළා රටේ ජනතාව පාරට බස්සන තත්ත්වයට ඒ අය වැඩ කටයුතු කරනවා සාපි ඉන්දියාව තරහ කරගත්තේ ඒකේ වැරද්ද තමයි අපිට ඒ කාලය තුල දකින්න ලැබ දැන් ඉන්දියාවත් එක්ක හොඳ ඉතින් සුහදව කටයුතු කරනවා එනිසා ඒක එක ප්‍රතිඵලයක් විදියට තමයි අපිට මේ ගිලන් රට ප්‍රමාණය ලබා දෙන්නේ මට මතකයි මේ ගිලන් රට සම්බන්ධ මේ වෙලාවේ මොන තරම් දේවල් කිව්වද කියලා රෝත්තු සේවය ක්‍රියාත්මක වෙනවා කිව්වා මේ මහරහ අපිත් බය වෙලා හිටියා අපිත් ටිකැස් වුණා මොකද දවස ගානේ පුවත්පත් සාකච්ඡා තියලා පාර්ලිමේන්තුවේ කතා කරමින් කිව්වා රෝත්තු සේවය තමයි මේ ගිලන් රට හරහා එන්නේ කියලා අපිත් නැවත විමර්ශනය කරා නමුත් ආපු රෝත්තු සේවයක් නැහැ. ඒවයි රියදුර, ඒවයි සහායක ඔක්කොම ලංකාවේ අය තමයි කටයුතු කරන්න කියන කද පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම කිව්වා මේකත් එක්ක මෙනවා කිව්වා හනුමා පාලම. ඒ හනුමා පාලම හරහා ලංකාව ඉන්දියාවට යටත් කරගන්න නැත්නම් ඉන්දියාව ආක්‍රමණය කරගන්න මට්ටමට ගේන බව මේ පාර්ලිමේන්තුව අනන්තවත් කිව්වා. පුවත්පත් සාකච්ඡා තිබුවා. ඒ වහගෙන ඉඳපු මහ ජනතාව අහිංසක මිනිස්සු හිටියා හිතුවා අනේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රට ඉන්දියාවට පාවල දීලා මේ ජාතික ආණ්ඩුව ඉන්දියාවට පාවල දීලා දැන් රෝත්තු සේවේන ඇම්බියුලන්ස් හරහා හනුමා පාලම හරහා ඉන්දියාව මේ රට ආක්‍රමණය කරනවා එක්කා ගිවිසුමක් මේක හරහා අස්සම් කළා අපේ රට සම්පූර්ණ ඉන්දියාවට යටත් වෙනවා මේ මාදී විදියට විවිධ දේවල් කිව්වා මේ පාර්ලිමේන්තුවේ දින නියම කළා තිබුණා සමහර මන්ත්‍රීවරු ඔන්න එට්කා ගිවිසුම අස්සම් කරන දිනය කියලා නමුත් අද වෙනකන් එහෙම ගිවිසුමක් අස්සම් කරේ නැහැ දැන් සිංගප්පූරු ගිවිසුම ගැනත් ඒ විදියටම කතා කරනවා ඒ පිළිබඳව මමත් මේ පහුගිය දවස්වල ටිකක් සොයලා බැලුවා ඒ මාධ්‍යවල තියෙන ප්‍රචාර ඒ ආකාරයෙන් සත්‍ය නැතේ කියන එක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ පිළිබඳ උනන්දුවක් දක්වන කීප දෙනෙක්ම මට කතා කරා. මම කිව්වා සාකච්ඡාවක් තියමු. අපි අදාළ අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවක් තියන්නම් නිලධාරීත් ගෙනල්ලා අපේ රටට මේ අවාසිය වෙනවද කියලා. මොකද මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගෙන ගියා අපිට අවශ්‍ය පළතුරු ටික අපේ රටේ හදාගන්න අපිට අවශ්‍ය ආහාර ටික අපේ රටේ හදාගන්න වැඩපිළික් මන් දියත් කරා. අපි වවලයි අපි කන්නේ කියලා. ඒ වැඩපිළිවෙලේදී අපනයනයේ ශේෂ්ත්‍රය පිළිබඳවත් අපි අවධානය යොමු කරා. මට ඒකෙදි බොහෝ කීප දෙනෙක්ම කතා කරලා කිව්වා මේ විවිධ සංවිධානවල ඔබතුමා පළතුරු වවන්න හැදුවට වැඩක් නැහැ. පළතුරු ඉන්දියාවෙන් ඔක්කොම නිකම් මේ සිංගප්පූරුවෙන් පළතුරු ටික එන්න ගන්නව තුට්ටු දෙකට මෙහෙ විකිනෙනවා සම්පූර්ණ මේ වෙළඳපොළ ඉවරයි. මාළු ටික සිංගප්පූරුවෙන් එන්න පටන් ගන්නව සිංගප්පූරුව හරහා මේ සම්පූර්ණ මේ කර්මාන්ත ඉවරයි කියලා මම ඒත් හොයලා බැලුවා මම හොයලා බැලුවා මට එහෙම තත්ත්වයක් වාර්තා වුණේ නැහැ මම ඒ මහත්තුරු නැවත කතා කරා කරලා කිව්වා කමක් නැහැ වැරද්දක් තියෙනවා නම් හදමු අපි කරන සියල්ලම හරියන්නේ නැහැ අපේ නිලධාරීන් අපේ දේශපාලන අධිකාරිය සියලු කරපු සියලු දේවල් හරි ගියා නම් අද රට මේ තත්ත්වෙ ඉන්නේ නැහනේ. අද අපේ රටේ සම්වර්ධනය උදෙසා ගත්තු ණය ඒ වගේම කරපු සම්වර්ධනයේ ප්‍රතිඵල ජනතාවට ආව නම් අද හොඳ සුඛිත මුදිත රටක් බවට පත් වෙන්න ඕන. නමුත් අපි ආපස්සට හැරිලා බැලුවම කෝටි 10000කට වැඩි අපි ණයකාරය වෙලා තියෙනවා. අපේ රටේ ඉපදෙන හැම ළමයෙක්ම ලක්ෂ 4කට වැඩි ණයකාරය වෙලා තියෙනවා. ඒ අපි ගත්තු තීන්දුවල වැරදිය කියලා අපි වටහා ගන්නවා. අපේ අතින් වැරදි වෙන්න පුළුවන්. අපේ අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒව අපි හදා ගන්න ඕන. ඒ නිසා මම මේ අයට ආරාධනා කරා මෙතන ඒ ගිවිසුම සම්බන්ධ වෙච්ච කණ්ඩායමත් එක්ක සාකච්ඡාවකට එන්න කියලා. කනගාටුවට කාරණේ අද වෙනකන් මට ඊට පස්සේ කතා කරෙත් නැහැ. ඒ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරෙත් නැහැ. මම කිව්වා ලිඛිතව මට අඩු ගාණ ගෙනල්ලා දෙන්න මේකේ අවාසි තැන් ටික. ඔය සමහර සංවිධාන ලිඛිතව ඉවල තිබුණා. ඒව පිළිබඳව මම සොයලා බැලුවා මේ කරුණ ඒ කියපු ආකාරයෙන්ම සත්‍ය නෙමෙයි. ඉතින් මේ නිසා අපි මීට වැඩිය රට වෙනුවෙන් ගැන හිතලා තමයි කටයුතු කරන්න ඕන. දේශපාලන වශයෙන් ලැබෙන වාසි අවාසි වලට වැඩිය අපි රටක් විදියට කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳවයි අවධානය යොමු කරන්න ඕන. අපි කිව්වා මෙච්චර කාලයක් අපිට වැරදුනා. ඉදිරියේදීත් ඒ වැරද්ද සිදු නොවන වගකීම අපිට තියෙනවා. දැන් අද කිව්වා මේ කාරණය සම්බන්ධව කතා කරද්දි බේත් තිඟය රෝහල්වල තත්ත්වය මේ පිළිබඳව කතා කර ඒක හොඳයි. ඒ වගේ අදහස් ඉදිරිපත් කිරීම සාධාරණයි. අපි මහජන නියෝජිත විදියට අපේ යුතුකම තමයි අඩුපාඩු පෙන්වලා දෙන්න ඕන. දැන් මම අද කතා කරා තිස්සමහරාම රෝහලට කතා රෝහලේ අසල වර්ජනයක් තියෙනවා. ජනතාවගේ පෙළගැස්මක් තියෙනවා. මොකද වෛද්‍යවරුන්ගේ අඩුවක්. මම සොයලා බැලුවා ගිය සතියේ සති දෙකකට ඉස්සෙල්ලක් තිබුණා. පස්සේ බැලුවම ඉඳපු වෛද්‍යවරු හම්බන්තොට ඉන්න වෛද්‍යවරයවරු දෙන්නෙක් තිස්සර මාරු කරාම ඒ දෙන්න කියලා වැඩ බාර ගන්නේ නැහැ. ඒ දෙන්නගේම පදිංචි තිස්සමහරාම රෝහල පහු කරගෙන යන්න. මොකද තිස්සමහරාම රෝහලේ වැඩ වැඩි කියලා හම්බන්තොට රෝහලේ ගිහිල්ලා ඉන්නවා. මං හිතන්නේ අනිත් පැත්තට ඒගොල්ලෝ පෞද්ගලිකව බෙහෙත් දීමේ කටයුත්තටත් පහසුව බලාගෙන ඉන්නේ. දැන් මේකට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ටත් කතා කරා සියලු දෙනාට කතා කරා විසඳුමක් නැහැ. දැන් ඒ මාරුවීමට විරුද්ධව වෘත්තීය සමිති කටයුතු කරනවා. දැන් කවුරුත් කටයුතු කරන්නේ රෝගියෙන් දිහා බලලා නෙමෙයි, ඒ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් දිහා බලලා කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරමු. මෙයා සැලසුම් සහගතව දැන් මේ අය පාට බැස්සම පාරවල් වැහුවම බණින්නේ ආණ්ඩුවට, වෙන කාටවත් නෙමෙයි. විරෝධය පළ කරන්නේ ආණ්ඩුවට. හැබැයි ආණ්ඩුව දෙන නියෝගෙ පිළිපදින්නේ නැති වෛද්‍යවරු ඉන්නව නම් එයාට කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඊළඟට වැඩ වර්ජනයකට යන වෛද්‍ය සංගම. ඉතින් මේ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම මේ හුඟක් කතා කර රෝහල් පළාත් සභාවට අයිති රෝහල්. පළාත් සභාවට අයිති රෝහල් වල අඩුපාඩු රාශියක් තියෙනවා. ඒවා ගැටලු රාශියක් තියෙනවා. ඉතින් මධ්‍යම රජයට කියලා දැන් නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ. පළාත් සභාව වලින් ඒ තියෙන ප්‍රතිපාදන අඩු නිසා වෙන්න ඕන. ඒවා පිළිබඳව සොයලා කටයුතු කරන්න ඕන. හැබැයි මේක අද තත්ත්වයක් නෙමෙයි. මේක අවුරුදු ගාණක් මම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට හිටියා. එදත් මේක තිබුණා. හැබැයි මම අද සතුටු වෙනවා. බේත් සම්බන්ධව වෙනදා බේත් නැති පෝලිං විශාල වශයෙන් තිබුණා. මූලාසන රූඩ මන්ත්‍රීතුමනි ඔබම දකින්නේ නැති අතීතයේ බෙහෙත් නැතුව එක එක බේත් වර්ග හිඟ වෙලා දවස ගානේ ප්‍රවෘත්ති මැවුණා ජනමාධ්‍යවල. අත්‍යවශ්‍ය බේත් ටික ලැබෙන්නේ නැහැ කියලා. බේත් ටික දෙන්නේ නැහැ. බේත් තිබුණේ නැහැ. හොඳ බේත් වර්ග නැහැ කියලා විවිධ දේවල් රෝහල් වලින් මැසිවිලි නැගුණා. නමුත් මම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා. අද වෙනකන් ඒ එදා තිබුණු තත්ත්වෙත් එක්ක බැලුවම සංසන්දනය කරලා බැලුවම ඉතාමත් හොඳ මට්ටමකට ලෙඩ්ඩුන්ට බෙහෙත් දීම දැන් රජයේ මගින් සිද්ධ වෙනවායි කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ රජය අති විශාල මුදලක් වියදම් කරා. අනිත් අංශවලට දෙන මුදල් අඩු කරන්නේ නැතුව නියඟයක් ඇති වුණ අවුරුදු දෙකක ඒකට මිලියන 38,000ක් නියං ආධාර දීලා, ගම් වතුර ඇති වුණාම ඒවටත් ආධාර දීලා, පෝරසාන ආධාරයත් මිලියන 33,000ක් දීලා, ඒ වගේම ගොවීන් සියලුම දෙනා රක්ෂණය කරන්න මිලියන 5,228ක් රජයේ වියදම් කළා, පාසල් දරුවන් රක්ෂණය කරන්න විශාල මුදලක් වියදම් කළත් මේ බේත් ටික අඩු කරන්නේ නැතුව සෞඛ්‍යයට දෙන මුදල් අඩු කරන්නේ නැතුව අධ්‍යාපනයට දෙන මුදල් අඩු කරන්නේ නැතුව පවත්වාගෙන යාම පිළිබඳව අපි සතුටු වෙන්න ඕන. අද මොනවා කිව්වත් අත්‍යවශ්‍ය බෙහෙත් ගණනාවක මිල අඩු වෙලා තියෙනවා. සමහර ඒවායි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි අපි මොකක්වත් උනේ නැහැ කියලා කියන්න හොඳ නැහැ. පැනඩෝල් පෙත්ත අරගෙන බලන්න. පැනඩෝල් පෙත්ත කීයකින් අඩු වෙලාද කියලා. ඒ වගේම නිතර ගන්න බෙහෙත්වල රුපියල් 100 ගණන් වලට ගත්ත එක එම බෙහෙතම රුපියල් 40ට ඇවිල්ලා තියෙනවා. ඔය next gm කියන බෙහෙත ගැන මේ පාර්ලිමේන්තුවේම කතා කරා. 130ට විතර ඒ බෙහෙත් පෙත්තක් ගියේ. දැන් ඒක රුපියල් 30 ගන්නට තියෙනවා. මම මේ කියන්නේ ගත්ත එක මේ පාර්ලිමේන්තුවේ කතා වෙච්ච මාතෘකාවක්. ඒක හිඟයි කිව්වා. ඒක එන්නේ නැහැ කිව්වා. බාලයක්ක් කිව්වෙන්නේ. නමුත් එම බෙහෙතම අද එන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම සත්කම් වලදී වුණත් සැලකිය යුතු ලෙඩාට තිමුණු බරින් සැලකිය යුතු කොටසක් මේ රජයේ බාරගෙන තියෙනවා. එසා රජයේ මුඛක්කත්ම කරේ නැහැ කියලා කතා කරනවා නම් ඒක ඉතාමත් වැරදි කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. සැලකිය යුතු වැඩ කොටසක් කළා තියෙනවා. තවත් වැඩ කොටසක් කළ යුතුව තියෙන බවත් අපි පිළිගන්න කැමතියි. පිළිගන්න සූදානම්. ඒ ටිකත් අපි නිවැරදි කරගන්න ඕන. ඒ වගේම මේ තව අදහස් කිව්වා ඉන්දියාව නිකම්ම දීලා ඉන්නේ නැහැ. ඊළඟට මේක රටපාවා දෙන වැඩපිළිවෙලකට අපි යනවා කියලා. මම පැහැදිලිව කියන්න කැමතියි මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි. කිසිම රජයකට අපි යටත් වෙන්නේ නැහැ. කිසිම රජයකට ඕන විදියට ආණ්ඩු කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒක ඉතාමත් පැහැදිලි වගේම මේ රටපාවා දෙන රට කොටියට යන නැත්නම් රට වෙන කාටවත් යන යුද්ධයකට යන වැඩපිළිවෙලකටවත් අපිට තියන්නේ නැතේ කියන කිතාමත් වගකීමෙන් කියනවා. විවිධ දේවල් කියන්න පුළුවන්. දවස ගානේ ප්‍රවෘත්ති මවන්න පුළුවන්. අද මාධ්‍යවල සමහරලාට අද දාන ප්‍රවෘත්ති ටික ඊළඟ දවසේ නිවැරදි කරන්න වෙනවා. හැබැයි මුල් පිටුවේ දාන පත්‍රයේ වැරදි ප්‍රවෘත්තියක් අග පිටුවක පොඩියට නිවැරදි කරන. ඒක අරගෙන දවසේම මාධ්‍යවල කතා කරන. ඒක අරගෙන අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවිවල ආණ්ඩුවට නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ල කරනවා. හැබැයි රටේ සැබෑ තත්ත්වය ඒ නොවේ කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරනවා. එසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි රජයක් විදියට අපෙන් අඩුපාඩු වෙච්ච දේවල් තියෙනවා. දැන් ගිය ඡන්දේ වුණත් අපිට ලොකු ප්‍රශ්න ඇති වුණා මේ සයිටම් ගැටලුව. මේක දෙපැත්තම ආණ්ඩුවට කළමනාකරණය කරගන්න බෑ. දෙපැත්තම අපිට නැති වුණා. දැන් මම සතුටු වෙනවා ඒක සැලකිය යුතු මට්ටමට විසඳගෙන තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ ඉවරයි. අපිට පෝර ගැටලුවක් තිබුණා ගිය ඡන්දේ වෙලාවේ. විශාල අර්බුදයක් තිබුණා. දැන් ඒ ගැටලුව අපි 99%ක් විසඳලා තියෙනවා. තවත් ඒ ගැටලුව අපි ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම අපි රටේ තියෙන අනිත් වැඩ වර්ජන පිළිබඳව සමහර වැඩ වර්ජන ඉතාමත් සාධාරණේම තියෙනවා. වැඩ වර්ජනයට පෙර ඒ අවශ්‍ය සාකච්ඡා නොදුන්නොත් ඒ අයගේ ප්‍රශ්නය පිළිබඳව සැලකිලිමත් වෙලා නැත්තම් ඒක වැඩ වර්ජනයක් කිරීම අසාධාරණයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවේ අමාත්‍යවරු විදියට අපිට වගකීමක් තියෙනවා. වෘත්තීය සමිති යම් ඉල්ලීමක් කරොත් සාකච්ඡාවක් දෙන්න ඕන. ඒක විසඳන්න පුළුවන් නම් ඒක විසඳලා දෙන්න ඕන. ඒ වෙලාව විසඳන්න බැන්නම් නම් වැඩ වර්ජනය කරත් විසඳන්න බැරි වෙන්න ඕන. වැඩ වර්ජනය කරනකන් ඉන්න අවශ්‍ය නැහැ ප්‍රශ්නයක් විසඳන්න. හැබැයි ඒ වගේම සමහර ප්‍රශ්න තියෙනවා දේශපාලන ඌමනාවල් මත ක්‍රියාත්මක වෙන වැඩ වර්ජන. ඒවට අපිට විසඳුම් දෙන්න අමාරු. නිදාගෙන ඉන්න මිනිහෙක් අහරව ගන්න පුළුවන්. බොරුවට නිදාගෙන ඉන්න මිනිහෙක් අහරවන්න අමාරුයි කියන එක තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඒවටත් මුහුණ දෙන්න ඕන. අද රටේ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය නිසා දැන් බය නැතුව වැඩ වර්ජනය කරන්න පුළුවන්. දැන් විරෝධතාවවත් ගන්න පුළුවන්. අතීතේ එහෙම තත්ත්වයන් තිබුණේ නැහැ. රුපියල් 10ක පඩි වැඩි වීම ඉල්ලලා වැඩ වර්ජනය කරපු රජයේ සේවකයා රුපියල් 10 දෙන්නේ නැතුව ගෙදරින් රස්සාවෙන් දොට්ට දැම්මා.
රවතුමනි, තව විනාඩි දෙකක් පමණ තියෙනවා.
රස්සාවෙන් දොට්ට දැම්මා රුපියල් 10ක් පඩි වැඩි වීම ඉල්ලලා ඒක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාල පරිච්ඡේදයක් තුයි. ආයි රාජ්‍ය සේවයේ ආයතන වහලා නිකම්ම එළියට දාපු යුගයක් තිබුණා සත්ස වගේ ආයතනවල. ඒත් ඒ කාලේ අපි ආණ්ඩු කරපු අවස්ථාවන්වල වැඩ වර්ජන නැවැත්වුවේ කොහොමද කියලා අපි දන්නවා. ඒවා සමහර ඒවා හොඳින් නැවැත්තුවා, සාකච්ඡා කළා. සමහර ඒවා නරක විදියට නැවැත්තුවා. ඒ වගේම විරෝධතා පාලනය කර විදිහ අපි දන්නවා. ඒව මර්ධනය කර විදිහක් දන්න. හැබැයි මේ ආණ්ඩුව මම කියන්න කැමති එහෙම කිසිම ආකාරයක ඒ වගේ මිනිස්සු මරන්නවත් ඒ තියෙන අයිතිය පැහැර ගන්නවත් අපි ඉඩ දෙයලා නැහැ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙනවා. ඒ නිදහස දීලා තියෙනවා. ඒ වාර්තා කරන්න නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඇති වෙනවා. හැබැයි අපේ රටේ ඒ වැඩ වර්ජන කරන අයගෙනුත් අපි ඉල්ලා හිටින්නේ ඒ වයින් අහිංසක මිනිස්සු පීඩාවට පත් නොවන ආකාරයට තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීම තමයි අපි අයගෙනුත් කරන්න තියෙන්නේ. සමම් ඊට වැඩිය කතා කරන්නේ නැහැ. අද මම ඉතාමත් සතුටු වෙනවා මේ සම්බන්ධ වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මාඩිනවා.
ස්තුතිකරු ඇමතුනි.